පින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම තෝරගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වන සේවිතබ්බ කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්මදේශනාව සිදු කරන්න. මේ සේවිතබ්බ සූත්‍රයෙන් විශේෂයෙන් පැහැදිලි කරන්නේ සේවනය කිරීම පිළිබඳව. ඇසුර පිළිබඳව. නිවැරදි ඇසුරක් ගොඩනගාගන්නේ කොහොමද. එන් නිවැරදි ආශ්‍රය මේ සංසාරයෙන් එතර යන්න කරුණු කාරණා තමයි මේ සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. එනිසා පිටකේ තියෙන තවත් සුවිශේෂී සූත්‍ර දේශනාව. ඒවගේම පින්නතුන මේ ආශ්‍රය කියන එක අපේ සසර මඟ සුවපත් කරගන්න කොච්චර වටිනවද කියන කරුණු මේ ත්‍රිපිටකයේ තව තව තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒ කරුණ ඒ තරම්ම විශේෂිත නිසා. අපි පින්නතුන් දන්නවා මහා මංගල සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එක දවසක් විශාල දිව්‍ය පිරිසක් ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ ලෝකෙ තියෙන උතුම්ම කාරණා මොනවද කියලා. ඒ උතුම්ම කාරණා කියලා සඳහන් කළේ වෙන කිසිම කාරණාවකට දෙවෙනි නොවෙන කාරණා. අතිශයින්ම උතුම් කාරණා. ඉතා විශිෂ්ටතම කාරණා මොනවද කියලා තමයි අහන්නේ. අපි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී එවන් කරුණු 38ක් දෙවියන්ට දේශනා කළා. ඒ තමයි මේ ලෝකෙ තියෙන අති උත්තරීතරම කාරණා. එතකොට මේ ලෝකෙ තියෙන උතුම්ම දේ තමයි නිවන. එහෙමනම් මංගල සූත්‍රයෙන් මේ දේශනා කරලා තියෙන කරුණු 38 මොනවද? මේ කාරණා 38ම මේ අති උතුම් ශ්‍රේෂ්ඨ ස්ථානයට ළඟාවෙන්න මග කියන උතුම් කරුණු. එතකොට භාග්‍යතුන් වහන්සේ මංගල සූත්‍රය ආරම්භ කළේ කොහොමද? අසේවනාච බාලාන. එහෙමනම් නිවනට යන උතුම්ම කාරණා 38 පැහැදිලි කරන තැන මුලින්ම දේශනා කරලා තියෙන්නේ මේන් මේ සේවනය කිරීම පිළිබඳව. ආශ්‍රය පිළිබඳව. එහෙමනම් සසරින් මිදෙන්න අපි ආශ්‍රය කරන අය අපේ ඇසුර කොච්චර වටිනවද කියන කරුණ මෙතනින් මනාව පැහැදිලි වෙලා තියෙනවා. අසේවනාච බාලාන. එනම් විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ පණ්ඩිතයන් ඇසුරු කරන්න කියලා අපිට දේශනා කරන්න කලින් අපිට දේශනා කළේ බාලයන් ඇසුරු කිරීම අත්හරින්න කියලා. එතකොට මේ කාරණාව මංගල සූත්‍රයේ මුලින්ම පැහැදිලි කිරීම තුළින් මේ කරුණේ තියෙන වටිනාකම කොච්චරද කියන කාරණාව පෘථග්ජන මනසක් තියෙන අපිට මෙච්චරක් කියලා හිතාගන්නවත් බැරි තරම්. මේ සසරින් එතර යන්න ඇසුර කොච්චර වටිනවද? වෙනතන අවාසනාවකුත් තියෙනවා. ඒ වගේම වර්තමානයේ අපේ රට විවිධාකාර මිත්‍යා දෘෂ්ටීන්ට හසු වෙච්ච රටක්. නොයෙක් මිත්‍යා දෘෂ්ටි මේ රටේ බිහි වෙනවා. ආන් ඒ අතර තවත් අලුත් මිත්‍යා දෘෂ්ටියක් බිහි වෙමින් පවතිනවා. ඒ තමයි මෙන්න මේ කාරණාව මුල් කරගෙන. සමහර තැනක සඳහන් කරලා තියෙනවා, ත්‍රිපිටකෙ නෙමෙයි, මේ අසේවනාච බාලාණං කියලා කීවේ බාලයන් ඇසුරු කිරීමෙන් වළකින්න කියන එක නෙමෙයි කියලා. එහෙමනම් මොකක් කියලාද සඳහන් කරන්නේ? ඒ අය සඳහන් කරනවා මේ තමන් ළඟ තියෙන පාප ධර්මයන් සේවනය කරන්න එපා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. නැතුව මේ අන්‍ය පුද්ගලයන් ඇසුරු කරන්න එපා කියන එක නෙමෙයි, තමන් ළඟ තියෙන පාප ධර්මයන් සේවනය කරන්න එපා. පව් කරගන්න එපා. අසේවනාච බාලාණං කියලා කිව්වේ අන්න ඒකයි කියලා පැහැදිලි කරනවා. එතකොට පණ්ඩිතානංච සේවනා කියලා කිව්වේ. ඒකත් පැහැදිලි කරනවා ඒ මේ උතුම් පණ්ඩිත ප්‍රඥ පුද්ගලයන් සේවනය කරන්න කියලා නෙමෙයි ලුභාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. තමන් ළඟ තියෙන කුසල ධර්මයන් සේවනය කරන්න කියලාලු. තමන් ළඟ තියෙන පාප ධර්මයන් සේවනය කරන එක බාලඇසුර. තමන් ළඟ තියෙන කුසල ධර්මයන් සේවනය කරන එක පණ්ඩිත ඇසුර. මේ විදිහේ තවත් අලුත් මිත්‍යා දෘෂ්ටියක් ආය ලංකාව පුරා පැතිරිලා යන්න හදනවා. හැබැයි පුදුමේ කියලා කියන්නේ මේ කාරණා දෙක විතරයි විස්තර කරන්නේ. මේ පද දෙක විතරයි. තුන්වෙනි පදේ විස්තර කරන්නේ නැහැ. මොකද තුන්වෙනි පදේ මේ ගාථාවේ තියෙන. පූජාච පූජනීයාන. දැන් ඔය කාරණාව විස්තර කරන්න ගියොත් මොකක් වෙයිද? එහෙමනම් මේ කියාගෙන ආපු හැටියට කියන්න වෙන්නේ තමන්ටම තමයි පූජා කරගන්න වෙන්නේ. තමන්ම තමයි පුදා ගන්න වෙන්නේ. ආන් ඒකින්ද ඒ කාරණාව විස්තර කරන්නේ මේ වචන දෙක විතර විස්තර කරනවා. ඒක මං කියේ ලංකාවේ තියෙන තවත් අලුත් මිත්‍යා දෘෂ්ටිය හට ගන්න තැනක් කියලා. නමුත් වෙනතුනි අපිට වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බාල පුද්ගලයන් ඇසුරු කරන්න එපා. පණ්ඩිතයන් ඇසුරු කරන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එහෙමනම් මේ සේවිතබ්බ සූත්‍රයේ පුරාවට සාකච්ඡා වෙන්නේ ওই කාරණාව. එතකොට බාලයන් සේවනය කරන්න එපා කියන එක අපේ බුදුරජාණන් වහන්සේ කාරණා දෙකකින් මංගල සූත්‍රයේ පැහැදිලි කරා. ඊට වැඩියෙන් මේ කාරණාව පැහැදිලි කරලා දේශනා කරපු තැනක් තියෙනවා ධම්මපද පාළි. චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලී සහායත. ධම්මපදයේදී දේශනා කරනවා චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනෝ කවදාවත් බාලයන් ඇසුරු කරන්න එපා. ඇසුරට කෙනෙක් නැත්තං එකලාව තනියම ජීවත් වෙන්න. ඒක චරියං දල්හං කෛරා නත්ති බාලී සහායත. තනියම ජීවත් වුණත් කවදාවත් බාලයෙක් නම් ඇසුරු කරන්න යන්න එපා කියලා මංගල සූත්‍රයට වඩා වැඩියෙන් විස්තර සහිතව ධම්මපදයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ගාථාව දේශනා කළේ ඉතා සුවිශේෂී කාරණාවක් පදනම් කරගෙන. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රතනයන් දෙනමක්. මහරහතන් වහන්සේ රජගහ නුවර පිප්පලි කියන ලෙනේ වාසය කරන කාලේ උන්වහන්සේ ළඟ හිටපු ශිෂ්‍ය රතනයන් දෙනමක් ඇසුරු කරගෙන මුල් කරගෙන මේ ගාථාව දේශනා කළා. මේ ශිෂ්‍යෝ දෙන්නගෙන් එක්කෙනෙක් හරීම කම්මැලි. අනිත් ශිෂ්‍යයා හැම වෙලාවෙම හරීම උනන්දුයි. බොහොම දක්ෂයි. කාර්යශූරයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන් තමන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙන්න තියෙන වත් පිළිවෙත් ටික උන්වහන්සේ හැම වෙලාවෙම නොපිරිහෙලා සම්පූර්ණ කළා. උදේ පාන්දරට මුව දෝනා පැන්, දහවලට පැන් පහසු වෙන්න පැන්, කුටියට ඇතුළු වෙන තැන පාදෝවණය කරන පැන්, මේ ආදී දේවල් නිසි නිසි වෙලාවට උන්වහන්සේ සම්පූර්ණ කරලා තියෙනවා. හැබැයි මේ කරුණු උන්වහන්සේ සම්පූර්ණ කරලා තියෙනවා අර කම්මැලි භික්ෂුව, අලස භික්ෂුව නිසි වෙලාවට ඇවිල්ලා බලනකොට කාරණාව වත සම්පූර්ණ වෙලා ඉක්මනට මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මුව දෝනා පැන් සූදානම්. වඩින්න මුව දෝවණේ කරගන්න. පැන් පහසු වෙන වෙලාවට ස්වාමීනි පැන් පහසු වෙන්න උණු පැන් ආදිය සූදානම්. ස්වාමීනි පැන් සැනසෙන්න. මේ ආදි වශයෙන් තමන් කළේ නෑ, අනුන් කරපු දෙයක් තමන් කළා වගේ ගිහිල්ලා උන්වහන්සේට මතක් කරනවා. එක් දවසක් අර වත කරන ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ කම්මැලි පුද්ගලයාට මං හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. පැන් උණු කරලා වෙනත් භාජනයකට පැන් අස් කරලා ස්වාමීන් වහන්සේ පැන් සැනසෙන පැන්කොටුවේ එලියෙන් වෙනත් තැනක තිබ්බා. පැන් උණු කරලා තියලා තියෙනවා වගේ භාජනයට වතුර චූට්ටක් දාලා අතනින් ගෙනහිල්ලා තිබ්බා. මේ පුද්ගලයා නිදාගෙන ඉඳලා නැගිටලා ඉක්මනට පැන්කොටුව පැන් සැනසෙන කොටුව ගාවට යනකොට අර භාජනින් දුන් නැගෙනවා. කල්පනා කළා අදත් උණු පැන් සූදාන. ඉක්මනට ගියා රහතන් වහන්සේ ළඟට. ස්වාමීනී පැන් සැනහෙන්න පැන් සූදානම් කියලා සඳහන් කළා. ස්වාමින් වහන්සේත් එක්කම රහතන් වහන්සේත් එක්කම පැන් කොටුව ළඟට ආවා. රහතන් වහන්සේ හොකෝ උණු පැන්. මෙයා ඉක්මනට ගිහිල්ලා හැලියට ලීයක් දාලා බැලුවා. හොඳට දුන් නැගෙනවා. බලාම හැලිය ඇතුලේ පැන් නෑ. බොහොම යන්තම් ටිකක් තියෙනවා. ඒ වෙලාවේ මතක් වුණා අර දුෂ්ටයා මාව රවට්ටලා. එහෙම හිතලා කලගෙඩියකුත් අරගෙන ඉක්මනට යනවා ගඟ ගාවට. උන්වහන්සේ ගඟ ගාවට යන්න ඇරලා වතකරන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පැන් භාජනය ගෙනල්ලා උන්වහන්සේට පැන් සැනසෙන්න කටයුතු සූදානම් කළා. ඒ වෙලාවේ රහතන් වහන්සේ ඇහුවා හැමදාම මෙහෙමද වෙන්නේ? එහෙමයි ස්වාමීන්. ඒකයි මෙහෙම කළේ. දැන් අර ස්වාමීන් වහන්සේකට අමනාප වුණා. පහෝදා පිණ්ඩපාතේ වැඩින්න ලෑස්ති වෙනකොට අර අලස ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ. අනිත් ස්වාමීන් වහන්සේත් එක්ක රහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ වඩින්න ඇරලා මේ ස්වාමීන් වහන්සේ ළඟ තියෙන දායක ගෙදරකට ගිහිල්ලා කීවා, අද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අසනීපයි, පිණ්ඩපාතේ වඩින්න බෑ කීවා. මෙන්න මේ ආහාර සකස් කරන්න කිව්වා. බොහෝම සතුටින් දායකයෝ උන්වහන්සේ අසනීප නිසා දානේ හැදලා දුන්නා. උන්වහන්සේ මේ කාරගෙන මගට ඇවිල්ලා වැළඳුවා. වළඳලා උන්වහන්සේ ආපහු විහාරයට ගියා. පහුවදා දායක පිරිස රහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඊයේ කැමැති විදිහට අපි දානේ හැදලා එව්වා, අසනීප තත්ත්වයේ දැන් සනීපයිද? එතකොට දැනගත්ත එහෙනම් අර භික්ෂුව අපිත් එක්ක පිණ්ඩපාතේ වඩින්න නැතුව මෙන්න මෙහෙම වැඩක් කරලා. ඒ කාරණාව අහලා චෝදනා කළා. දැන් අනුන් කරපු වත තමන්ගේ කියලා කියපු නිසා, තමන්ගේ වගේ පෙන්වන්න හදපු නිසා චෝදනාවට ලක් වුණා. මේ වෙලාවේ සඳහන් කරපු බොරුව පිළිබඳව චෝදනාවට ලක් වුණා. පිණ්ඩපාතේ වැඩම කරපු වෙලාවේ රහතන් වහන්සේට හොඳ පට සලුවක් හම්බුණා. රහතන් වහන්සේ තමන් වහන්සේත් එක්ක පිණිසුඟා වැඩි ආර ස්වාමින් වහන්සේට ඒ සලුව දුන්නා. උන්වහන්සේ ඒකෙන් හොඳ සිවුරක් කරගත්තා. ඒක දැකලත් කේන්ති ගියා. ඊළඟ දවසේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ මේ ස්වාමින් වහන්සේ පොල්ලක් අරගෙන ආරාමෙ තිබිච්ච වලන් මුටි ඔක්කොම පොඩු කිරුවා. ආරාමෙටත් ගිනි තිබ්බා. ගිනි තියලා යන්න ගියා. පස්සේ ටික කාලෙකින් රජගහ නුවර ඉඳලා සැවැත් නුවරට ගියපු භික්ෂූන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සනීපෙන් වැඩ ඉන්නවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි, බොහොම සනීපෙන් වැඩ ඉන්නවා. ඒත් එක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගේ කුටියටත් ගිනි තියලා යන්න ගියා කියලා කිව්වා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, ඔය භික්ෂුව ඔහොම අකීකරුනේ අද විතරක් නෙමෙයි පෙරත් ඔහොමයි කියලා. අවවාදයක් අනුශාසනාවක් කරාම ඒක පිළිගන්නේ නැහැ. ඒ තරම් නිහතමානීකමක් නැහැ. හරි මාන්නක්කාරයි. ඔක මේ ජීවිතයේ විතරක් තියෙන මාන්නක්කාර බවක් නෙවෙයි කියලා සඳහන් කළා. සඳහන් කරලා ඒක අතීත කතාවක් දේශනා කළා. එක දවසක් මේ සිංගිල කියලා කුරුල්ලෙක් කූඩුවක් හදාගෙන ගහක අත්තක වාසය කරනවා. මේ ගහේම වඳුරෙකුත් ඉන්නවා. බැස්ස වෙලාවක වඳුරා හොඳටම තෙමිලා, වඳුරට හොඳටම සීතල හැදිලා. ආන් ඒ වෙලාවේ අර කුරුල්ලා කියනවා, මිනිහෙකුට වාගේ අත් දෙකකුත් තියෙනවා, කකුල් දෙකකුත් තියෙනවා, හොඳ ඇඟකුත් තියෙනවා. කම්මැලිකමට බලාගෙන ඉන්නේ නැතුව ඔබත් ගෙයක් හදාගත්තා නම් ඔය සීතලේ ගැහෙන්නේ නැතුව ඉන්න තිබ්බ නේද කියලා. මේ මේ කරුණු සඳහන් කරහම වඳුරට උඟාක් කේන්තිය. වඳුර අත්තදිගේ පැනගෙන පැනගෙන ගිහිල්ලා අර කුරුල්ලගේ කූඩුව කඩලා විසි කළා. එදත් වඳුර වෙලා හිටියේ මේ භික්ෂුවම තමයි. එනම් මේ භික්ෂූන් වහන්සේ අද විතරක් නෙමේ පෙරත් ඔහොමයි කියන කාරණාව භාගිතුන් වහන්සේ පැහැදිලි කරමින් තමයි මේ ගාථාරත්නය දේශනා කොට වදාළේ. චරංචේ නාදිගච්චෙය සෙයියං සදිස මත්තන. තමන්ගේ ඇසුරට සුදුසු පුද්ගලයෙක් හම්බ වුණේ නැත්තං තනියම ජීවත්වෙන්න. ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා. මගේ තනියට කෙනෙක් නැති හින්දනි. මට ගමනක් යන්ඩ තනියම බැරිහින්ද ඒ පාලුව මකාගන්න කෙනෙක් නැති හින්දනි. මගේ අහවල් වැඩේ මට තනියම කරගන්න බැරිහින්දනි. ගෙදර මේ වැඩ ටික තනියම ඉවර කරගන්න බැරිහින්දනි. මේ අයට එන්ඩ කිව්ව කියලා එහෙමවත් බාලයෙක් ලංකරගණ්ඩ එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එමන ඒ කාරණා ධම්මපද පාලියේ ඔහොම සඳහන් කරහම ඊටත් වඩා ඉතාම විස්තරාත්මකව මේ සේවිතබ්බ සූත්‍රයෙන් මේ ඇසුර පිළිබඳව කාරණාව පැහැදිලි කරනවා. එනම් කොහොමද සේවිතබ්බ සූත්‍රයේ මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ? මහා මංගල සූත්‍රයට වඩා වැඩි විස්තර සහිතව ධම්මපදයේදී ඒක දේශනා කළා. ඊට වඩා තවත් වැඩි විස්තර සහිතව අංගුත්තර නිකායේ තික නිපාතයේ සේවිතබ්බ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. එතන සඳහන් කරනවා තයෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මහණෙනි, මේ ලෝකේ පුද්ගලය තුන් දෙනෙක් පේන්න ඉන්නවා. කතමේ තයෝ, කවුද ඒ තුන් දෙනා? අත්ති භික්කවේ පුද්ගලෝ න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පෛරු පාසි තබ්බු. මේ තුන් දෙනාගෙන් පළවෙනි එක්කෙනා. සඳහන් කරනවා සේවනය නොකළ යුතුයි, භජනය නොකළ යුතුයි, පෛරු පාසලේ නොකළ යුතුයි. ඒ තමයි පළවෙනි පුද්ගලය. එයා ඇසුරු කරන්න එපා, සේවනය කරන්න එපා, පෛරු පාසනය කරන්න එපා. දෙවනි පුද්ගලයා අත්ති භික්කවේ පුද්ගලා සේවිතබ්බා බජිතබ්බා පෛරුපාසිතබ්බා. තවත් පුද්ගලයෙක් ඉන්නවා. සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි, පෛරුපාසනය කළ යුතුයි. මුලින් සඳහන් කරපු පුද්ගලය සේවනය නොකළ යුතුයි, භජනය නොකළ යුතුයි, පෛරුපාසනය නොකළ යුතුයි. දෙවනි පුද්ගලය සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි, පෛරුපාසනය කළ යුතුයි. තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා. අත්ති භික්කවේ පුද්ගලෝ සක්කත්වා ගරුංකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ. සක්කත්වා නිකම්ම සේවනය කළ යුතුයි නෙමෙයි, සත්කාර කර කර සේවනය කළ යුතුයි. ගරුංකත්වා ගරු කර කර සේවනය කළ යුතුයි. භජනය කළ යුතුයි, පෛරුපාසනය කළ යුතුයි. එහෙනම් දෙවෙනි කෙනාට වඩා තවත් විශේෂ කරුණු දෙකක් එකතු කරලා තියෙනවා, සත්කාර කරමින් ගරු කරමින් සේවනය කළ යුතුයි කියලා. එහෙනම් අංගුත්තර නිකායේ තික නිපාතයේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ නිසා කාරණා තුනක් තමයි තික නිපාතයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා පුද්ගලයෝ තුන් දෙනෙක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ සූත්‍රයේ පුරාවට මේ පුද්ගලයෝ තුන් දෙනා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඉතාම පැහැදිලිව කරුණු දේශනා කරනවා. එනම් බුදුරජාණන් වහන්සේ මහණෙනි, මොන පුද්ගලයාද සේවනය නොකළ යුත්තේ, භජනය නොකළ යුත්තේ, පෛරුපාසනය නොකළ යුත්තේ කියන ප්‍රශ්නය භාග්‍යතුන් වහන්සේම අහලා භාග්‍යතුන් වහන්සේ මේකට උත්තර දෙනවා. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ, මෙහි භික්ෂූණී එක පුද්ගලයෙක් ඉන්නවා. පළවෙනි කෙනා හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. සීලයෙන් හීනයි, සමාධියෙන් හීනයි. ප්‍රඥාවෙන් හීනයි. ආං ඒ පුද්ගලයා සේවනය කරන්න එපා. එතකොට කාට වඩාද හීන? තමන්ට වඩා. තමන්ට වඩා සීලයෙන් හීනයි, තමන්ට වඩා ප්‍රඥාවෙන් හීනයි, තමන්ට වඩා සමාධියෙන් හීනයි. ඒ පුද්ගලය සේවනය කරන්න එපා කියල සඳහන් කළා. එතකොට අපි මුලින් සිහිපත් කළා මේ ඇසුර කොච්චරනම් වටිනවාද කියලා. ඇයි භාගිතුන් වහන්ස මේ තමන්ට වඩා සීලයෙන් පහළ කෙනෙක් ඇසුරු කරන්න එපා කියල කියන්නේ? උසස් සීලයක ඉන්න කෙනෙක් තමන් තරන් උසස් මට්ටමක නැති කෙනෙක් ඇසුරු කරන්න පටන් ගත්තහම ඒ දෙන්න කතා කරන දේවල් වලින් කරන කියන දේවල් වලින් ඉහළ ඉන්න කෙනා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පහළට ඇද වැටෙනවා. පහළ ඉන්න කෙනා ඉහළට එන එක නම් හොඳයි. නමුත් ඉහළ ඉන්න කෙනා පහළට වැටෙන එක කොහොමත් හොඳනේ හොඳ නෑ. පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් පන්සිල් ආරක්ෂා කරන්න උනන්දුවක් නොදක්වන කෙනෙක් ඇසුරු කරන්න පටන් ගත්තහම කලක් ඇසුරු කරනකොට තමන්ගෙත් අර තියෙන ශ්‍රද්ධාව පිරිහිනවා. ඒ පුද්ගලයාත් එක්ක එකතු වෙලා සිල් බිඳෙන කටයුතු වලට හිමීට හිමීට තමනුත් යොමු වෙනවා. මෙතන පින්නතනි මේ ඇසුර කියලා කියහම අපි සාමාන්‍යයෙන් එදිනෙදා සමාජ ජීවත් වෙනකොට මගින් තොටින් අසල්වැසියන්ගෙන් අපිට හම්බ වෙන අය ගැන විතරක්ද මේ කතා කරන්නේ? මේක හරි ගැඹුරු පැතිරුණු ධර්ම කාරණාවක්. විවාහ ජීවිතයේ ඉඳලා මේක පිළිබඳව හිතන්න තියෙනවා. විවාහය පිළිබඳව කරුණු සඳහන් කරනකොට මනා සාර්ථක විවාහ ජීවිතයකට භාගිතුන් වහන්සේ දේශනා කළා සමසීල, සමත්‍යාග, සමප්‍රඥා. මේ කාරණා තුන මනාව ගැලපුණොත් ඒ විවාහ ජීවිතේ හරි අපූර්වට ගලාගෙන යනවා. සමසීල, දෙන්නම සමානවවත් සිල්වත්කමක් තියෙන්න ඕනේ. එතකොට මේ ගුණධර්ම සම්පූර්ණ කිරීමේ කටයුතුවලදී දෙන්නම හරි සතුටින් ඉදිරිපත් වෙනවා, යෙදෙනවා, ඔවුනොවුන්ට උදව් උපකාර කරගන්නවා. එහෙම නුනොත් එක්කෙනෙක් සිල් ගුණ පිළිබඳව යෝජනාවක් කරහම, සිල් ගණ්ඩ යෝජනාවක් කරහම අනිත් එක්කෙනාගේ තරම් ලොකු කැමැත්තක් ඒකට පේන්නේ නැහැ. නුරුස්නා බවක් තියෙනවා. දවසක් දෙකක් තුනක් එහෙම නුරුස්නා ස්වභාවයෙන් ඉඳලා ඊට පස්සේ ටික ටික ඒක ගැටුමක් බවට පත් වෙනවා. ඊට පස්සේ දෙන්නටම ද්වේෂ සිත් උපදිනවා. ඊට පස්සේ හැමදාම අකුසල් රැස් වෙනවා. කුසල් කරමු කියලා යෝජනා කරපු වෙලාවට අකුසල් රැස් වෙනවා. සමත්‍යාග, මේ දම්පැන් දෙනකොට තිරිසන් සතෙකුට දෙන කෑම වේලක ඉඳලා දුගියෙකුට මගියෙකුට දෙන ආහාර වේලක ඉඳලා මහා උසස් දානයක් ගාවට යනකම් ආන් එහෙම පරිත්‍යාග සිතක් ඇති දෙන්නෙක් එකට එකතු වුණොත් බොහෝම හොඳින් දන් පින්කම් සම්පූර්ණ කරගන්නත් පුළුවන්. එහෙම නුනොත් එක්කෙනෙක් දෙනවට අනික් කෙනා හැම වෙලාවෙම හරි අකමැතියි. දෙන්න තියෙන දේවල් සංගවනවා, දෙන්න තියෙන දේවල් වළක්වනවා. සමහරලාට බිරිඳට නොදැනී ආධාරූපකාර කරන්න එනවා පින්කම් වලට. ස්වාමියාට හොරෙන් ආධාරූපකාර කරන්න එනවා පින්කම් වලට. නමුත් ඒක ඊටාම ලස්සනට ගලාගෙන යන ජීවිතයක් වෙන්නේ නැහැ. එහෙම සමහර අය ඉන්නවා ආධාරූපකාර කරනවා. හැබැයි කියනවා ස්වාමියාට කියන්න එපා. මම මේ එයාට නොකිය තමයි මේ පින්කම් කටයුතු කරන්නේ. බිරිඳට නොකිය තමයි මම මේ කටයුතු කරන්නේ. එහෙම කතා කරන අය සමාජයේ හම්බ වෙනවා. සමප්‍රඥා, මනාව මේ කාරණාව දැනගන්න අවබෝධ කරන්න බැරි නිසා සසර පිළිබඳව, සසරින් මිදෙන හැටි, සිල්ගුණ පුරණ එකේ වටිනාකම, දම්පැන් දෙන එකේ වටිනාකම මනාව අවබෝධ කරගත්තේ නැති නිසා මේ ලැබිච්ච උසස් මනුස්ස ජීවිතයෙන් උතුම් ඵලයක් ලබාගන්න පහසු වෙන්නේ නැතුව යනවා. එහෙනම් එතනත් ඇසුර හරියට වටිනවා. පවුලක සහෝදරයෝ කීප දෙනෙක් එකතු වෙච්චහම ඒ සහෝදර පිරිස සියලු දෙනාම එකට ගැළපෙන්නේ නැතිකොට ඒත් ගැටුම් ඇතිවෙනවා. එකට ඉපදුනාට සහෝදරයා සහෝදරිය වුණාට සමහර වෙලාවට අපිට යමක් වැටහෙන කාලට ඒ අයගෙන් ටිකක් ඈත් වෙලා ජීවත් වෙන්න වෙනවා. එතකොට මේ ඇසුර කියන කාරණාව කොයි තරම් වටිනවද? බාලයන් ඇසුරෙන් වළකින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව පිනතනේ තවත් ගැඹුරට පැහැදිලි කරනකොට සමාජයේ පුරාම අකුසලයන්ගෙන් පිරිච්ච බාල පුද්ගලයන්ම ජීවත් වෙනවා දැක්කහම, ඒ කියන්නේ නිරන්තරයෙන් අකුසල් කරන අය, යුතුකම් මනාව සම්පූර්ණ කරන්නේ නැති අය, මව්පියන්ට ගුරුවරුන්ට සලකන්නේ නැති අය, ඒ යුතුකම් නොදන්න නිසා. එහෙම අයගෙන් සමාජයේ ක්‍රමක්‍රමයෙන් පිරෙනකොට තුනුරුවන්ට ගරු නොකරන අය සමාජයේ වැඩි වෙන්න, තිසරණ පන්සිල් ආරක්ෂා කරන්නේ නැති අය සමාජයේ වැඩි වෙන්න, පිනතුනේ දෙවියන් පවා අපිට අනුග්‍රහ දක්වන එක සීමා කරනවා. අපි පිළිබඳව උන්වහන්සේ ළඟ සතුට නැතුව යනවා. ඒ නිසා අපිට මොනවාගේ විපතක් වුණත් උන්වහන්සේලා අපි දිහා බලන්නේ නැතුව යනවා. බලන එක අඩු කරනවා. උන්වහන්සේලාගේ අකමැත්ත වැඩි වෙන නිසා අපිට උදව් කරන්න නැතුව යනවා. වර්තමානයේ ගැන හිතුවොත් ඒ කාරණාව හොඳට පැහැදිලිව පේනවා වගේ. මේ පුංචි රටේ සමහර කාලයකට එක පැත්තක ගම් වතුර ගලනවා. තව පැත්තක නාය යනවා. තව පැත්තක බොණ්ඩවත් වතුර ටිකක් නෑ. තව පැත්තක සුලිසුලන් ගෙවල් හිටන් ගලවගෙන ගිහිල්ලා. එහෙමනම් මේ දෙවිවරු මේ වැස්ස පාලනය කරන්නවත් වහින් නැති ප්‍රදේශවලට වැස්ස ලබලා දෙන්න තරම්වත් අපිට අනුග්‍රහ කරන පාටක් පේන්නේ නැහැ. ගොවිතැන්පත් සශ්‍රීක වෙනවා සමහර ප්‍රදේශවල. නමුත් ආදායම් ලබා ගන්න කාලෙට වැහැලා සමහරලා ඩුල්දිය වගේ මතුවෙලා ඉව තැඹිලා කුණු වෙලා යනවා. ගොයන් ගස් ටික ගලවගෙනම ගිහිල්ලා සමහර වෙලාවට ගොයන් ටික කපලා දාලා ආපුහම පහුවදා එකතු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ටික ගහගෙන ගිහිල්ලා. එහෙම කාලවකවානු වලට මේ රට ඇතුලේ අපි මූණ පාන බව අපිටම හොඳටම පේනවා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ කැමැත්තක් නැති බව. වැස්ස වලාහක දෙවියෝ අතිශයින්ම සම්මාදිට්ඨිකයි. හුඟක් දෙවිවරු සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේලාත් ඉන්නවා. දැන් එහෙම සඳහන් කරාම කෙනෙකුට අහන්න බැරිද? ඒ තරම් උතුම් තැනට ඇවිල්ලත් උන්වහන්සේ ළඟ අනුකම්පාව දයාව කියන එක නැද්ද කියලා. උන්වහන්සේ ළඟව අනුකම්පාව දයාව නැතුව නෙමෙයි. නමුත් මේ ගුණ පුරන්නේ නැති මිනිස්සුන්ට අනුකම්පා කරලා කලට වෙලාවට වැස්ස වතුර ලබලා දීලා සශ්‍රීක තත්ත්වයේ උදා කළොත් මේ මිනිස්සු ගුණ පුරන්න පටන් ගනීද? තව තවත් නොමනාකම් වලට යමු වෙනවා මිසක් ධනෙ ලැබෙන්න සශ්‍රීක වෙන්න නොමනාකම් වලට යමු වෙනවා වැඩි. ඒක හරියට එහෙම සැලකුවොත් මොකක් වගේ වෙනවද? හරියට ආයුධයක් නැතුව ඉන්න හතුරෙකුට ආයුධයක් දුන්නා වගේ වෙනවා. ආන් ඒකයි උන්වහන්සේලා අහක බලලා තියෙන්නේ. එතකොට පින්නතුනි ගුණ පුරණ යුතුකම් තියෙන තිසරණ පන්සිල් ඇති එහෙමයි සමාජෙ නැතුවමද ඉන්නවා. එතකොට ඒ අයට මොකද කරන්නේ? ඒ අය දිහත් අනුකම්පාවෙන් බැලුවට සලකන්න විදිහක් නැහැ. ඇයි? ඇසුරු කරන්නේ බාලයෝ නිසා. පින්කමක් කරලා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම. මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. එහෙම ප්‍රාර්ථනා කළාට අපේ වැඩක් කරගන්න වෙච්චහම අපි කතා කරන්නේ බාලයෙකුට. බාල සමාගමයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කළාට ආපහු එකතු වෙන්න හදන්නෙම බාලයොත් එක්ක. ආන් ඒක නිසා මේ සූත්‍රවල සඳහන් කරලා තියෙන හැටියට අපි පිළිබඳවත් ලොකු අනුකම්පාවක් ගොඩනැගෙන්නේ නැතුව යනවා. මොකද බාලාශ්‍රයෙන් විදිලා නැහැ. බොහොම ඉහළ සිල්ගුණ ආරක්ෂා කරගෙන හිටපු අය බාල ඇසුර නිසා ඒ සිල්ගුණ විනාශ කරගන්නවා. අතීතයේ ඉඳලම මේ කාරණාව දකින්න තිබුණා. හොඳට සිල්ගුණ ආරක්ෂා කරගෙන හිටපු ස්වාමීන් වහන්සේලා අන්තිමට ගිහි අය බවට පත් වෙනවා බාලාශ්‍රය නිසා. හතර පොයට සිල් සමාදන් වෙච්ච තරුණාය බාලාශ්‍රය නිසා පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා දානවා. චෝදනා කරනවා ඒ කටයුතු වලට. යමෙක් ආපහු එහෙම යෝජනාවක් කළොත් ඒ අයට චෝදනා කරනවා. කාලයක් කළා වෙච්ච යහපතක් නෑ එහෙම කතා කරන අයත් ඉන්නවා. නමුත් මේ බාලාශ්‍රය නිසා අපේ ධර්මල්ලු පුංචි කාලේ ඉඳලා කොයි තරම් කීකරුද, මොන තරම් ලෙන්ගතුද. එක පාරයි අපි ඒගොල්ලන්ට කතා කළේ, දෙපාරක් අඬ ගහන්න උනේ නැහැ. ඒ තරම්ම ලෙන්ගතුකමක් තිබුණා. නමුත් ටිකක් හැදිලා වැඩිලා පාසල් යන වයසට ඇවිල්ලා තව ටිකක් ලොකු මහත් වෙනකොට අපි අඬ ගැහුවාම ඇහුන්නේ නැහැ වාගේ ඉන්නවා. සමහරලාට වැඩකට වගේ අඬ ගහනවනම් පේන්නේ නැතුව මගහරින්න පුළුවන් නම් ඉන්න තැනින් මගහැරලා යනවා. කතා කරන වචන ක්‍රමක්‍රමයෙන් රළු වෙනවා. මේ කතා කරන්නේ අම්මා එක්ක, මේ කතා කරන්නේ තාත්තා එක්ක කියන කාරණාව අමතක වෙලා යනවා. අන්තිමට මහ පව් පුරවා ගන්න තැනට එනවා. අම්මට ගහන තත්වයට, තාත්තට ගහන තත්වයට, එකට එක කියන තත්වයට, රවල බලන මට්ටමට අන්තිමට ඒ ඇවිල්ලා. ඒ අර ගෙදර පරිසරයෙන්ම මිදිලා බාහිර පුද්ගලයන් වැඩියෙන් ඇසුරට යොමු වෙච්ච නිසා ඉහළට ගියා නෙමෙයි වෙලා තියෙන්නේ, ක්‍රමක්‍රමයෙන් ආපහු සැරයක් ඒගොල්ලෝ හිටියට වඩා පල්ලෙහැට වැටිලා. නමුත් එහෙම උනේ සත්පුරුෂ ආශ්‍රයක් නොලැබිච්ච නිසා, තමන්ට වඩා පහළ පිරිසක් ඇසුරු කරන්න ලැබිච්ච නිසා. ආන් ඒ හින්දා ඇසුර පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ කරුණු මේ තරම් අවධාරණය කරලා තියෙන ඒ නිසා. එනම් සඳහන් කළා, හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. සීලයෙන් හීනයි නම්, සමාධියෙන් හීනයි නම්, ප්‍රඥාවෙන් හීනයි නම් එහෙම අය ඇසුරු කරන්න එපා කියලා. ඊළඟට සඳහන් කළා, ඒ අය ඇසුරු කරන්න පොඩි අවසරයක් දුන්නා. මොකක් සඳහාද? අනුකම්පාව සඳහා විතරක් ඇසුරු කරන්න පුළුවන්. ඇයි ඒ අනුකම්පාව සඳහා විතරක් කිව්වේ? මේ මගේ වැඩක් කරවගන්න එහෙම නෙමෙයි, මට උදව්වක් අරගන්න නෙමෙයි. පුළුවන් නම් පල්ලෙහ ඉන්න ඒ අය උස්සලා උඩට ගන්න, තිසරණ නැති අයට තෙරුවන් පිළිබඳව පැහැදිලි කරලා ශ්‍රද්ධාව ඇති කරවන්න, පන්සිල් ආරක්ෂා කරන්න නැති අයට එක සිල් පදයක් හරි ක්‍රමානුකූලව ආරක්ෂා කරන්න මඟ කියලා දෙන්න, වැරදි පහකින් එක වැරද්දකින් හරි ඔවුන් බේරගන්න. මේ ශාසනයේ උගන්වා වදාළ මහා දාන පහක් තියෙනවා. එයින් පළවෙනි එක ප්‍රාණඝාතයෙන් වැළකීම. එහෙනම් මේ පන්සිල් පද පහ තමයි මේ මහා දාන පහ. අනේ අහවලා මගේ සහෝදරයනේ, අහවලා මගේ සහෝදරියනේ, ඒ අය මේ මනුස්ස ජීවිතේ හොයාගත්තේ මොන තරම්නම් සංසාරේ පින් කරලද? සම්මා දිට්ඨික වෙච්ච අපේ පවුලේ ඇවිල්ලා ඉපදෙන්න ඒ අය කොයි තරම් පින් කළාද අනික් අයටත් වඩා තවත්. නමුත් සම්මා දිට්ඨික පවුලක ඉපදිලා සම්මා දිට්ඨියක් නෑ වගේ, තෙරුවන් පිළිබඳව කිසිම ගෞරවයක් නෑ, තෙරුවන් සරණ ගිහිල්ලා නෑ, බෞද්ධ කියන නම විතරක් ඒගොල්ලෝ ගාව තියෙනවා, ඒගොල්ලෝ ගාව බෞද්ධකම කියන එක පේන්නේ නෑ. ආන් ඒ නිසා මේ අයට මැරෙන්න කලින් හරියට බෞද්ධ කියන වචනේවත් නිවැරදිව සරණ යන්න, නිවැරදිව තෙරුවන් සරණ යන්න, නිවැරදි බෞද්ධයෙක් වෙන්න පාර කියල දෙන්න ඕන කියලා ආන් එහෙම ඇසුරු කරන්න ඉඩක් තියෙනවා. එක සිල්පදයක් ආරක්ෂා කරවනවා කියලා ඇසුරු කරන්න ඉඩ දීලා තියෙනවා. නමුත් මගේ අහවල් අහවල් වැඩේ කරවගන්න කියලා ඇසුරු කරන්න කියලා දේශනා කළේ නෑ, අනුකම්පාව නිසා ඇසුරු කරන්න පුළුවන් කියලා දේශනා කළා. එච්චරයි අපිට ඉඩ දීලා තියෙන්නේ අනුකම්පාව නිසා ඇසුරු කරන්න. ඊළඟට පින්නතුන, මෙන්න මේ හේතුව නිසා යම් කෙනෙක් ඉහළට ගන්න පුළුවන් නම් හරි වටිනවා. හැබැයි ඔවුන් ඇසුරු කරන්න ගිහිල්ලා මම පහළට වැටෙන එක කොහොමවත් අගේ කරන්නේ. ආන් ඒකයි සමසීල නැති අය, තමන්ට සමානව සිල් නැති අය කොහොමවත් ඇසුරු කරන්න එපා කියලා දේශනා කළේ. ඊළඟට පින්නතුන සඳහන් කළා, යම් කෙනෙක් එහෙම තත්ත්වයට පත් වෙනවා නම් තමන් සිල් ගුණ මත පිහිටලා ඉඳලා ක්‍රමක්‍රමයෙන් තමන්ගේ සීලය බිඳගන්නේ නැත්තම් ආන් ඒ අය ඇසුරු කිරීමෙන් සිල් ගුණ බිඳගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ මනා වූ සිහියක් තියෙන කෙනෙකුට, මනා වූ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට, හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට. සිල්ගුණ නැති යාළුව පිරිසක් මැද සිල්ගුණ ඇති එක යාළුවෙක් එක මිත්‍රයෙක් ඉන්නකොට අනික් අය වැරදි වැඩක් කරනකොට මේ කරන්න වැරද්දක්, මේ අය බේරන්න මට උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම උපදෙස් දෙන්න ගියහම අපි බොහෝ සමච්චල් වලට ලක් වෙන්නත් පුළුවන්. යාළුව පිරිසක්ම එකතු වෙලා සුරාපානය කරනවා, තමන් විතරක් සුරාපානය කරන්නේ. හැබැයි අරගොල්ලන්ට ඔය ක්‍රියාවේ තියෙන වැරද්ද කියලා දෙන්න ගියොත් ඒ වැරද්ද පෙන්වන පුද්ගලයා නොයෙක් උසුළු විසුළුවට ලක් වෙන්න පුළුවන්, නොයෙක් සමච්චල් වලට ලක් වෙන්න පුළුවන්. එහෙම සමච්චල් කර කර ඔවුන් උත්සාහ කරන්නේ මොහොත් එතෙන්ටම ඇදගන්න. මනා වූ සිහියක් තිබුණ නැත්නම්, මනා ප්‍රඥාවක් තිබුණ නැත්නම් තමනුත් එතෙන්ට වැටෙනවා, තමන්ටවත් තේරෙන්නේ නැහැ. ආන් ඒ නිසා මනා සිහියක් ප්‍රඥාවක් තියෙන කෙනෙක් බේරෙනවා. නමුත් මනා සිහි ප්‍රඥාවක් හරියටම නැති කෙනෙක් ටික කාලයක් යනකොට ඒගොල්ලන්ගේ ගොඩටම එකතු වෙනවා. ආන් ඒ නිසා ඇසුරු කරනකොට මනා සිහියක් ප්‍රඥාවක් හොඳට තියෙන්න ඕනේ. එතකොට ඒ ඇසුරු කරන්නේ මොකටද? ඒ අයට යහපතක් කරවගන්න මිසක් ඒ අයගෙන් අපිට යමක් කරගන්න නොවේ කියන කාරණාව හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. එම පිනතනේ අපිට ධර්මදේශනාවට තියෙන කාලවේලාව නිමා වෙලා තියෙනවා. සේවිතබ්බ සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරන පළවෙනි ධර්මදේශනාව අපි මේ මොහොතේ නිමා කරන්න කටයුතු කළත් මේ සූත්‍රයේ ඇසුරු කරගෙන කෙරෙන තව දේශනා කීපයක් ඉදිරියට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ ඇසුර කියන එක මේ සංසාරෙන් මිදෙන්න කොයි තරම්නම් වටිනවද? භාග්‍යතුන් වහන්සේ නිවනට යන අනුපූර්ව ප්‍රතිපදාවේ පළවෙනිම අංගය හැටියට දේශනා කළේ අසේවනාච බාලානං. එහෙනම් ඒ කාරණාව කොච්චර වටිනවද කියන කාරණාවයි මේ සරලව අපි කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුණේ.